නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තාරෝ නිගාතති ධම්මා ඉස්සා සංකාමනාපා දුල්ලභාලෝ පස්මින් පතමේ සත්තාරෝ භෝගාමි උප්පජ්ජන්තු සාධම්මේනාපි අයම් පඨමෝ ධම්මෝ හිතෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්ධා සාධම්මේන යතෝ මේ අග්ගුග්ගච්ඡතු සාධම්මේ සාජාතේ සා උපජ්ජායේ විනිති අයම් දුතියෝ ධම්මෝ හිතෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්ධා සාධම්මේන යතං ලද්ධා සාඥාති සා උපජ්ජායේ තිරං ජීවාං දීඝමද්ධායුං පාලේමීති අයං චත්තතියෝ ධම්මෝ හිස්සෝ සන්තෝ මනසෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්ධා සාධම්මේන යතං ලද්ධා සාඥාති සා උපජ්ජායේ තිරං ජීවිත්වා දීඝමද්ධායුං පාලෙත්වා ආයත වේදා පරම මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජාමි සයන් චතුත්ථෝ ධම්මෝ ඉස්සෝ කන්තෝ මනාකෝ දුල්ලභෝ ලෝකස්මි ඉමේ සංචතුන්නම් ධම්මානම් ඉස්සවනම් කංකානම් මනාපානම් දුල්ලභානම් ලෝකස්මින් චක්කාරෝ ධම්මා පතිලාභාය සංවත්සන්ති ප්‍රඥාවන්ත පින්නතුනි සිංහෝකාන්තේ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ ලැබෙන කාලයේ අනාථපිණ්ඩික සිටුවරයා දවස දෙවාරයක් බුද්ධ වන්දනාවට යනවා. කවදාකවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධ සුකුමාලයි, ක්ෂත්‍රිය සුකුමාලයි දෙවෙනිමිසුන්න දහම් දෙසමින් වෙහෙසට පත් වෙනවායි මම නම් ප්‍රශ්න කරන්නේ කියලා හිතාගෙන ප්‍රශ්න කරයි. නම් සාරවත්යන් වහන්සේ සුදුසු අවස්ථාවන් විදී අනාථපිණ්ඩිකේ සිටුවරය අමතා විශේෂ දේශනා පවත්වන තියෙනවා. වේලාම සූත්‍රය වැනි දේශනා, දැන් මේ සඳහන් වෙන ප්‍රාප්තිකර්ම සූත්‍ර දේශනය, දෙය බුදුරජාණන් වහන්සේ එතුමාට දේශනා කරන දේශනාව. මේ දේශනාවේ සඳහන් වෙනවා බෞද්ධ මිනිසයන් විසින් බෞද්ධයන් විසින් එතන පතන ප්‍රාර්ථනා හතරක්. බෞද්ධයන් විතරම දානාවලියේ කුසල් කරන්නේ පෙළමින් සිටින බැරි ධාර්මිකව ධර්මයේ ප්‍රාර්ථනා කරනවා. එවාගෙම සද්ධා බුද්ධි සම්පන්න පිරිවර සම්පත්තියේ ප්‍රාර්ථනා කරනවා. එසේම නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ආයුෂාගේ කෙළවර සුගති ලෝකයේ උපදින්න ප්‍රාර්ථනා කරනවා. මේ කාරණා හතර එකක් එකක් ගානේ දුර්ලභ වූ ඉෂ්ට වූ කාන්තෝ මනාප වූ දුර්ලභ වූ කාරණා හතරක් බව පහදා දුන්න මේ සූත්‍ර පාඨයේ. ධාර්මිකව ධනවත් වීම දුර්ලභ දෙයක්. යස පිරිවර සම්පන්න යසස පැතිරීම දුර්ලභ දෙයක්. නිරෝගීව දීර්ඝාස වීම දුර්ලභ දෙයක්. ආයු කෙලවර සුගතියට යන එකත් දුර්ලභ දෙයක්. මේ අතර මෙච්චෙනකොට ලැබෙනවා කියනවා නම් මේ කිතාම වැදගත් පුණ්‍යවන්තකම. නමුත් බෞද්ධයන් බලාපොරොත්තු වන්නේ නැතෝනේ. ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. බලවත් ඡන්දය, බලවත් වීරිය, බලවත් චිත්තය, බලවත් විමර්ශන නුවණ තියනවා නම් කරන්න බැරි දෙයක් ලෝකේ නැහැ. මහා සාගරෙත් තියෙනවා ගොඩ වෙලා තියෙනවා මේ කියන ධර්මතාව නිසා. මහා ජනක කුමාරයා අද්දාසක් සිත්තේ මහා මුහුදේ සීනලා ගොඩෝනේ බලවත් කුසල ඡන්දය, කුසල වීරිය, කුසල චිත්තය, කුසල විමර්ශන නුවණ නිසායි. නම්වේ කුමාරයා මහා මුහුදේ සීනලා ගොඩෝනේ ඒ විදිහටයි. විනෝර වල මැද්දට පැනලා දම් පින්කම් කරන්න තරම් සමර්ථ උනේ ඔය ධර්මතා හතර සිතේ වඩා වර්ධනය කරගත්ත නිසායි. සමාරයේ මාර්යා පළවා හැරලා මාර්යා ලැජ්ජාට පත් කරලා දාන අදි කුසල් කරන්වත් බෝසතුන් වහන්සේ සමත්ුනේ ඔය ධර්මතා හතර නිසායි. බලවත් කුසල ඡන්දයේ, කුසල වීරියේ, කුසල සිතා, කුසල නිමාංශනේ නුවණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ ධර්මතා හතර අත්පත් කර ගැනීමට හේතු ධර්ම හතරක් තියෙනවා. ඒකයි මේක විස්තර කරන්නේ. සද්ධා සම්පදා, සීල සම්පදා, ඥාන ඥාන සම්පදා, ප්‍රඥා සම්පදා. මෙන්න මේ ධර්මතා හතර ධාර්මික ධනවත් වීමට, යසෝ කීර්තියේ පැතිරීමට, නිරෝගීව දීර්ඝාස ඉඳීමට, සුගති ලෝකයේ ඉපදීමට මේ ධර්මතා හතර පිහිට වෙනවා, හේතු වෙනවා. එයින් සද්ධා සම්පදා කියන්නේ කුමක්ද කියන එක තෝරලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය, ධර්මයේ ස්වාස්ථාත බව, සංවරයේ සුඛිතපන්න බව යම් කෙනෙක් පදපත්ින් පිළිගන්නවා නම් මේකට කියන සද්ධා සම්පදා. ඒ සද්ධා සම්පදායේ තියෙන අවස්ථා හයක්. සද්ධාන ලක්ෂණ සද්ධාව, සම්පතාදන ලක්ෂණ සද්ධාව, ඕකප්පන ලක්ෂණ සද්ධාව, සම්පත් කන්දන ලක්ෂණ සද්ධාව, ආගම සද්ධාව, අභිගම සද්ධාව කියේ. එනි සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ අපි හැමදාම කියනවා සිතිසෝ ගාථා, සමස්කාර පාඨය, ලක්ෂණේ සරණං වඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා භාවිතා කරනවා. ඒ හැම එකකින් මේ කෙරෙන්නේ තමන් මදපල්තෙන් බුද්ධ ධර්ම සංඝ රත්නාත්‍රය පිළිගැනීමයි. මේ පිළිගැනීම තමයි සද්ධාන ලක්ෂණ සද්ධා. සම්පතාදන ලක්ෂණ සද්ධා විචක් වඩා ප්‍රබලයි. තමන් මෙහිකේ දුක, කනගාටුවක්, බියක් ඇති ගැනීමක්, සන්තරාසයක්, හිතේ චංචලයක් ඇති වුණොත් දේවාල ගාමියන් නැතුව, සාධබා කුමාරනි සාන්තෝරයන් සොයන් දෙයක් නැතුව, වෙන යම් යන්ත්‍ර මන්ත්‍ර ආදී බලි සොයල් පස්සේ යන්නේ නැතුව බුදුගුණ දහංගල සඳහන ආවර්ජනා කරමින් බෝධිසත්ව චරිත, බුද්ධ චරිත, ශ්‍රාවක චරිත, බුදු බණ මේවා සිහිපත් කරමින් හිත පහදවා ගන්නවා. හිතේ තියෙන දුක් දුම්නක් කනගාටු ගිය පැති ගැනීම යටපත් කර ගන්නවා. අන්න යටපත් කර ගැනීම හරියට බොර වතුරට උදක ප්‍රසාදයක මණිකක් ගන්නවම පෑදෙන්නවා වගේ හිත ප්‍රසන්න බවට පමුණවා ගැනීමයි. ඒ සඳහා දක්වන සද්ධාට කියන සම්පසාදන ලක්ෂණ සද්ධා. සම්පා කන්දන ලක්ෂණ සද්ධා කියන්නේ ඊටත් වඩා බලගත් සද්ධාවක්. ගංගාවක් දිගද තලා ගලාගෙන යනකොට ගඟට බහින්න බැරි බයෙන් දෙපැත්තේ කෙනෙක් පිරින්න අතරෙත යෝධ පුරුෂයෙක් යකඩාවක් අරගෙන ගඟදී දෙදැ කරමින් මෙතන මෙතන යනවා. අන්නේ වගේ තමයි දාන, සීල, භාවනා ආදී කුසලගත කරන්න ඉදිරිපත් වෙන විට යම් යම් බාධාවන් ඇති වෙනවා. අසනීප සංහාරි වෙන යම් කිසි බාධාවක් ඇති වුණා නම් ඒ වාට පසුබට යන්නේ නැතුව ජීවිතය ගැනවත් නොබලා ඒ කුසල් කිරීමේ උද්යෝගීමත් ශ්‍රද්ධාවට කියනවා සම්පත් සම්බෙන ලක්ෂණ ශ්‍රද්ධා කියේ. ඒ කාර්ය මොහොත දෙකක් වඩා බලගතියි. අපේ බෝසතාණන් වහන්සේගේ බෝධි සම්භාරය පිළිබඳ බොහෝ ජාතිවල බොහෝ ආත්මවලදී මේක පැහැදිලිව සඳහන් කෙරේ. එකක් තමයි කබිරංගාර බෝධිසත්ව චරිතය. කබිරංගාර බෝධිසත්ව කාලයේදී බෝසතුන් වහන්සේ කුඩා කලපතන් දුගී මඟේ අකරණයන්ට ධම් රැසක් පැවැත්තුවා. දවසින් දවස මේ ධම් රැස දියුණු වුණා. වෙළඳාමෙන් ධනෝපායනය කරමින් සාස්නන් දෙනාට දිනපතා කෑම බීම ඇඳුම් පැළඳුම් දෙහෙත්සේ සැන දේශයෙන් දන් දෙනවා. ඔය අතර අද්දාකර්ශයේ ගන්න මාදම පරියතයෙහි විරෝධ සමාපත්තියෙන් වැඩි සිටී පසේ බුදු කෙනෙකුන් වහන්සේ නිපින්න පාසයදී අවුදේ සාන්දරෙක. එළෙනෙකොට දෙනෝ දහස්සක් දෙනක් ඇවිල්ලා හිටියා දන් ගන්න. පසේ බුදුරජාණන් වහන්සේ ඉදා දාන්නේ වැඩුණොත් පිරිනුවන් පානවා. ඒක නිසා ඒ බව දැනගත්ත දිව්‍යලෝකයේ ඉහළම තැන ඉන්න වතුවත් දී පුත්‍රයා මෙතන දිනිය අඟුරුවලක් නැවුවා. සාලාවසයි පසේ බුදුරජාණන් වහන්සේට ආසරි. හැටරේ නම් සරන් දිගසාල මහ දිනිය අඟුරුවලක් ඒක බලන්ට බය කරම්ම රස්නෙ. ඉනිසු කය ගන්න පටන් ගත්තා. නමුත් මේ උදාහරණ ඇති අර මුලින් සඳහන් කළානේ කුසල සංගය, කුසල වීරිය, කුසල චිත්තේ, කුසල විමර්ශන නුවණ කියන හතරක් තියෙනවා කියන ඒවා හිතේ ජීවුණු කරගත්තේ කබිරංගාර බෝධිසත්වයන් වහන්සේ. එකාතකින් කිරිබත් පාත්‍රයේ කුලී අනිත්‍යතෙන් හැන්නෙකු යරගෙන ආවා මේ ගිනි අඳුරුවල් ළඟට. කල්පනා කළා මෙතන ඉදී ගිනි අඳුරුවලක් නැවෙන්න බෑ. මේ ගම්පින්කම් කරනවාට බාධා කරන මාර පාපික දේවතාවුන් එහෙම කෙනෙකුගේ වැඩක් වෙන්නේ නැති කවුරුනමුත් මලාපු කෙනෙක් සමාක තිනේවා කියලා අහත දෙස් බැලුවා. ආහසේ දිලිසි දිලිසි සිටියා වතුවල් දිවි පුත්‍රයා. ඇතුවා තමන් කවුද? මම වතුවල් දිවි පුත්‍රයා. මේ ගිනි අඳුරුවල නෑ මේ මක්නිසාද? දාන වරක් ගන්න. එළලාගුන් වහන්සේ අභිෝගයක් කළා වතුවල් දිවි පුත්‍රයා. උඹලාගේ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. 100ක් 1000ක් ආවත් මගේ දාන වලක් ගන්න බෑ. මම දන්නේ නැති බලන්නේ කියලා අභිෝගයක් කළා සත්‍යයක් කියලාවත් කළා. මං කුඩා කලපතන් මෞපියන් නුවතෙන් කළා. නිති පන්සිල් මං රැස්සා, පොහොයාක සිය රැස්සා. ලොව බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. ඒ මහෝත්තමයන් වහන්සේලා දීපුදා දාන ආදී පාරමී පුරු බව සත්‍යයි. ඒ සත්‍ය බලෙන් මට මේ ගිනි අඟුරුව මල ඇද්දෙන් ගිහිල්ලා මගේ දෑතින් මේ දාන සිල්වමන්නේ සත්‍ය ලැබේවා කියලා තන්නා මේකට. මේක නම් පුදුම සිල්මක්. ඒ කියන්නේ බලා හිටියා යුතු උනා. අනේ මේ අපරාධයක් වෙන්න යනවා නේද කියලා. නමුත් උන්වහන්සේගේ ගුණස්කන්ධය අචේතනික මහ පොළොවට දැනුණා. ගුණවන්තයාගේ ගුණය මහ පොළොවට දැනෙනවා. අගුණවන්තයාගේ අගුණයක් මහ පොළොවට දැනෙනවා. එනිසා කලාබු රජුරෝ දෝෂී මාර්යා එවාගේම සුප්‍රබුද්ධ රජුරෝ නන්ද මානවක නන්ද යක්ෂයා කිංචි මානවිකාව දේවදත්ත දෙරුන් ආදී පොළොව කළා නාපාට ගියා කියන බොරුවක් එනේනේ. මේ මහෝත්තමයන් වහන්සේ මතු අනාගතයේදී බුදු වෙලා බුදු වෙන පහළ වෙන දවසේදී සත්බුදු සියුම් පණ නැගී සිටිපතුන් පිළිගන්නේ සුදුසු භාග්‍යවන්ත බව ප්‍රසාදිකයක් වශයෙන් ගිනි අඟුරු වල නැද්දෙන් සත රෝධයක් තරම් විශාල නෙළුම් මලක් පහළ වෙලා සිටිපතුන් පිළිගත්තා. පස්වනක් හේතින් දෙනිනා මතේ බුදුරජාණන් වහන්සේ දානෙ පිළිගන්නේ ගාථාවකින් ආරාධනය කළා. කාමම් පතාමි නිරයන් උද්දපාදු අවන්තිරෝ නානරියන් පරිස්සාමි හන්දසින්දම් පටිග්ගහ. ස්වාමීනි මගේ ඉස යසුකුරු වෙලා මා උඩුකුරු වෙලා රත්නල් කමක් නෑ. මගේ ශරීරයේ අඳුනියාගුරුවන් බාට පත්වලා කමක් නෑ කියලා මම අඟුරුවල මැද්දට තැන්න. ස්වාමීනි මට මගේ දන් කැලට තනිනේ කිම් කෙතක දන් මොදින්ද මට පුළුවන් කමක් නෑ ස්වාමීනි. මට අනුකම්පාවෙන් මගේ දාන පිළිගන්න සේක්වා කියලා දානේ පූජා කරා. රතේ බුදුරජාණන් වහන්සේ ඉච්ඡිතං සත්‍යතං තුන්යන් සම්බුනේ සමිජ්ජතු ආදී ගාථා දෙකෙන් අනුමෝදනා දේශනා කරලා බලා සිටින්නේ මහසෙන් ගැදියා. දිනෝ දහසක් දෙනා සාදුකාර දෙනේ මහා උද්ඝෝෂණයක් කළා. බෝසතුන් වහන්සේ උන් ඥාන කරලා කිව්වා සත්පුරුෂේ මේ පින්කම් කරන්න බය නොවෙත්වා. මං ජීවිතය ගැන නොබලා පැන්න මා හැතුරුණු ධර්මයේ මට පිහිට වුණා. එනිසා මා මේ සිද්ධ කරගත්ත උදාර කුසලිය ඔබ සෑර දෙන අනුමෝදන් වෙත්වා. සමානාගතයේදී ලෝසුනා බුදු වෙලා මේ සියන ලෝකවාසී ගින්මින් දැන සත්‍ය අමාමා නිවන් පුර ලන්නට බුදු බා පිණිස මේ කෙන හේතු වේවා කියලා ගොඩ වුණා. මෙන්න මේ වාගේ සෙන්කම් කිරීමේ උද්‍යෝගීම ශ්‍රද්ධාවට කියනවා සම්පත් හම්බෙන ලක්ෂණ ශ්‍රද්ධාවේ. පොල්පප්පන ශ්‍රද්ධාව කියන්නේ දහයියා ගොඩක ඉන්න කිතේ වට තියෙන වැටෙනවා. මලේ ඉන්න කිතේ වට තියෙන වැටෙනවා. ළඟට ద్వාරයක ඉදි කඳුල්ල කියලා ඉන්ද්‍රිතේයක් හිටවනවා. හතර වෙනක් පොළවේ පිට වෙන හතර වෙනයි පොළවෙන් උඩට තියෙන එක ශක්තිමත් දැලයක්. එකෝ කිඹලා හරයක් නැත්නම් නාගක් හරයක් නැත්නම් ඇහැලා හරයක් වැනි හර ඇතේ විශාල කඳුවක් තමයි ඉන්ද්‍රී කේලිය හැටියට හිතුවන්නේ. ඇතෙකුටවත් මේ ගලවන්න බෑ. හවස්පතින් සිවුද්දි ගෙනෙන ඡද මාරුතේ කොටස් සොලවන්න බෑ මේ ඉන්ද්‍රී කේලිය. ඒ වාගේ යන්තිනෝගේ හිසේ බුද්ධ ධර්ම සංගත රත්නාත්‍රයේ කෙරෙහි විකුණ හේතුවකින්වත් සොලවන්න බැරි ස්ථිර ශ්‍රද්ධාවක් පිහිටියා නම් ඒකට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. ආගම ශ්‍රද්ධා කියන්නේ බුදු වීමට, සසේ බුදු වීමට, අගසව මහසව ආදී තනතුරු ලැබීමට මේ තැනේ උත්සමයන් ඉන්නවානේ. ඒ උතුමන්ට භවයක් භවයක් පාසා අනුන්ගේ උපදේශයක් නැතුව දම් පින්කම් කරන ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. සෝවාන් ආදී මාර්ගඵලාවෙන් උතුමන්ගේ ප්‍රියතන ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව. ඒකට අවිස්ස ප්‍රසාදය කියලා කියනවා. අවිස්ස ප්‍රසාදය. මාර්ගයේ පුත්‍රයාටවත් ඒ ශ්‍රද්ධාව හොලවන්න බැහැ. දිනක් සරත් නූර දේශරුවක් යන වහන්සේ සූරම් බට්ට කියන මානව කෙනෙකුට ධන කියලා සෝවාන් වෙලා ගෙදර ගියා. ගෙදර ගිහලා ටික වෙලාවක මෙන්න බුදු කෙනෙක් ආවා. ඇවිල්ලා කියනවා මානවකේ මම නිස්සල බණක් කිව්වා නේද සීල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා. නෑ. සීල සංස්කාර අතරින් සමහර සංස්කාර නිත්‍යයි සත්‍යයි ආත්මයි කියලා පිළිගන්නයි කියලා. මේ සූරම් බට්ට මානවතුමා කල්පනා කළා බුදුරජාන් වහන්සේලාට වචන වරදින්නේ නෑ. සත්‍යයෙන් දේශනා කරන්නේ නැහැ. නැවත සංශෝධන කරන බණපදුන් වාසලාට නැහැ. මේකනම් බුදු කෙනෙක් වෙන්න බෑ. කියලා එකපාරට සමුන් කවුද කියලා. වසුවර්ධිය පුත්‍රයා මොන කොලොක්කමක් කළත් බොරු කියන්නේ නැහැ. ඊවා මං වසුවර්ධිය පුත්‍රයා කියලා. එතකොට අසුරු සනක් ගානේ කියවා වසුවර්ධිය පුත්‍රය. ඔබගේ 100ක් 1000ක් ආවත් මගේ පිළිගැනීම කොළවන්ත බෑ කියලා අසුරු සනක් ගානකොට උන් අසුරු දානවා. මෙන්න මේ වාගේ සොලවන්න බැරි සීල ශ්‍රද්ධාවක් මාර්ගඵලාදීන්න බැහැදේනවා. දැන් මේ අනුව සැලක බැලීමේදී මේ කය ආකාරි ශ්‍රද්ධාව යම් කෙනෙකුගේ හිතේ සිහිපා නම් ඒ ශ්‍රද්ධාවන්තය සත්‍ය වශයෙන්ම ධාර්මිකයි. ධාර්මික බැවින් ඔහු අප්‍රමාදව සමන්ගේ ජීවුනේ කටයුතු වල යෙදෙනවා. එනිසා ධාර්මිකව ධනවත් වෙනවා. ශ්‍රද්ධාව නිසාම යසක තීර්ථිය කටේනවා. ශ්‍රද්ධාව නිසා වැඩි යදීන් කුසල් පිළිමින් නිරෝගීසෝය දීර්ඝාවසය ලැබෙනවා. ශ්‍රද්ධාව නිසාම කළ කුසල් දෙලෙන් සුගතියකට යන මෙන්න පළමුව හේතුව. දෙවෙනි කාරණය සීලවන්ත බව, සීල සම්ප්‍රදාය. භවගේ කුසින් රක්නා නිත්‍ය සීලයක් පිරිසුදු ආරක්ෂා කර ගැනීම සීල සම්ප්‍රදායයි. සීලය ආරක්ෂා වෙන්න ඕන ක්‍රම 8කට. අකණ්ඩ අච්ඡේද්‍ර අසබල අකල්මාස බුද්ධිච්ච විඤ්ඤෝපසත්ත අපරාමත්ත සමාධි සංවත්තිනික කියලා. අකණ්ඩ කියන්නේ ශික්ෂාපද සමාදන් වූ ශික්ෂාපද අතුරින් මුලින් අගින් කඩානගෙන රැකීම. අච්ඡේද්‍ර කියන්නේ නදීන් ශික්ෂාපදයක් හදාගන්න යටුව රැකීම. අසබල කියන්නේ තේලිය ශික්ෂාපද කඩා නොගැනීම. අකල්මාස කියන්නේ තනින් තනින් ශික්ෂාපද දෙන්න නොගැනීම. බුද්ධිච්ච කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකිරීම. විඤ්ඤාණ ප්‍රසාද කියන්නේ බුද්ධ ආදී උතුමන් විසින් ආරක්ෂා කළ අයුරින් සීලය රැකීම. අපරාමර්ථ කියන්නේ දිව්‍ය මනුෂ්‍ය ආදී භව සම්පත් නොපැතීම. සමාධි සංවත්තිනේ කියන්නේ සම තැනකදීම චිත්ත සමාධිය ලැබෙන හැටියට සීලය පිරිසුදුව රැකගෙන සිටීම. මේ දෙවි සක්නාන්ද සීලයට කියන සීල සම්පදාය. ඒ සීල සම්පදාව යම් කෙනෙකුගේ සංකාණි හොඳින් පිහිටා සිටිනවා නම් සද්ධා සම්පදාවත් හොඳින් තේනවා නම් තැනැත්තා බොහෝම ධාර්මිකයි. සීලේ නිසාම දුෂ්චරිත වලින් වැළකීලා ධාර්මිකව ජීවත් වෙනවා. දැහැනි ජීවනෝපාය සිදු කිරීමෙන් ධාර්මිකව ධනවත් වෙනවා. එවාගෙම තමන්ගේ සීලේ නිසාම යසෝ කීර්තිය ලැබෙනවා. සීලේ නිසාම කුසල් කිරීමෙන් නිරෝගී සෝය දීර්ඝාස වැඩෙනවා. සීලේ නිසාම සුභි සරායන වෙනවා. මෙන්න දෙවෙනි හේතුව. තුන්වෙනි කාරණේ ත්‍යාග සම්පදාව. ත්‍යාග සම්පදාව කියන්නේ විගතමල මැච්ඡේනේන සේතසාගාරං අජ්ජාවතිති. හැමදාම හිතන උදේ නැගිට ගමන් කාකාරියමක් අද දීගන්නේ නැතේවා. අර පරිත්‍යාග කුසල චේතනාවෙන් නිතර දවස ගෙවනවා. මුත්තකාගෝ සමන් යම් කිසි දෙයක් දෙනවා නම් හදතුලින් මේක පරිත්‍යාග කරනවා. පයක පානී අත හොදාගත්තා වගේ තෘෂ්ණාවක් ඇතිව දන් දෙනවා. යාක යෝගෝ කවුරු හරි යරි නම්ේම තරවල් දේවුන කිව්වොත් නැකේ නොකියා ඒ දේ සිද්ධ කර දෙනවා. උස්සාග රතෝ නිතරම අනුමත දෙදා ආදීනේ පුරුද්ද ඇති කරගන්න. දාන සංවිභාග රතෝ සමන් හරියම් කරන දෙයින් අග්‍රදානිය දෙනවා. සමන් අනුභව කරමින් වෙනකොට උනක් දෙනවා. ඒ තරමට පරිත්‍යාගයේ පුරුදුනම් ඒකට කියනවා ත්‍යාග සම්ප්‍රදාය. ඒ ත්‍යාග සම්ප්‍රදාය නිසා අර ශ්‍රද්ධාවත් සීලයත් දෙකේ පිහිටාගෙන ත්‍යාග සම්ප්‍රත්‍යයේ පුදු කිරීම නිසා ධාර්මිකව ධනවත් වෙනවා. වතුර නෙදකින් ගන්න ගන්න අලුත් වතුර උනන්න වගේ තමන්ගේ වැඩි වැඩියෙන් ආදායම් මාර්ග උදාපත් වෙනවා. ඒ නිසා ධාර්මිකව ධනවත් වෙනවා. ඒ ත්‍යාග ශ්‍රද්ධා සම්පදා වගේම ත්‍යාග සම්පදා නිසා යසෝ පීරිතේ සැතිරෙනවා. එවාගෙම නිරෝගී දීර්ඝාස ජීවිනවා ආයු කෙලවර සුභතියට ගන්න. මේ තුන්වෙනි හේතුවයි. හතරවෙනි එක ප්‍රඥා සම්පදායි. ප්‍රඥා සම්පදානෙන් දේශනා කොටවා ගාලේ සෑම දිනාමයේ චිත්ත සංසාරන අඳුරු කරන ධර්මතා පහක් තියෙනවා. මෙන්න මේ ධර්මතා පහ මනසවත්වා ගැනීමේ ප්‍රඥාවයි. මොනවද මේ ධර්මතා පහ කියේ? කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, සීලනින්ද නීවරණය, උද්ධච්ච කුක්ෂච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණය. ඒ පස් දෙනාගේ එක එක්කෙනෙක් හරිය හිතේ පහළ වෙනකොට හිත අඳුරුයි. හිතට යථාර්ථය වැටෙන්නේ නැති වෙනවා. ස්වභාවය තුනකෙදී අමතකේ වෙනවා, තේරුම් ගන්න නොහැකි වෙනවා. මේ පස් දෙනා යටපත් කරන්නට කාමච්ඡන්ද නීවරණය කියන එක යටපත් කරන්න පිළිකුල් භාවනා පුරුදු කරනවා. දෙතිස් කුණකෝට්ටාසය යන දසාසුබේ නෙමෙහි කරනවා. ඒකෙන් ලැබෙන නුවණ ප්‍රඥා සම්පදායයි. යාපාදයේ කියන එක යටපත් කරන්නේ මෛත්‍රියේ කරුණා මුදිතා උපේක්ෂා වඩනවා. එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදායයි. සීනමිද්දේ මනපවත් ගන්න ආලෝක සංඥා වඩනවා. සාත්‍රි කාලේ දවල් කාලේ වගේ හිතාගෙන ආලෝකය අරුමුණු කරනවා. එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදායයි. බුද්ධස්ස කුක්කෝචේ මනපවත් ගන්නට සමන් රත්නා සීලයේ පිළිබඳ වැඩිමින් ඉගෙන ගන්නවා. ආනාපාන සතිය වඩනවා. එයින් ලබා ගන්නා බෝධියේ ප්‍රඥා සම්පදාය. විචිකිච්ඡා මැදකවැත්තේමෙත බුදු ගුණ දාම්ගල සංගමන වැඩි වැඩියෙන් පුරුදු කරනවා බුදු ගාන ඉගෙන ගන්නවා. එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදායයි. මෙන්න මේකේ පංච නීවරණ යටපත් වෙන හැටියේ තමන්ගේ සිතේ යෝනිසෝ මනසකාරය ඒ කියන්නේ භාවනා මනසකාරය පුරුදු කර ගන්නවා නම් එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදාය නිසා සදා සද්ධාවන්තයේ සීලවන්තයේ ත්‍යාගවන්තයේ කියනවා. ප්‍රඥා සම්පදාය සියල්ලට වඩා ප්‍රධාන වේදවා. ප්‍රඥා සම්පදාය වැඩි තැනැත්තා නුවණින් යුතුව ආදායම් මාර්ග නිසිතේ පවත්වා ගැනීමෙන් දැහැමින් ධනවත් වේදවා. එවාගෙන යසෝ කීර්තිය වැඩි වේදවා. නිරෝගීව දීර්ඝාසී දිනවා ආයු කෙලවර සුගතියකට යනවා. අනාථපින් නිගේ සිටුවරයා ඔය සම්පත් හතරෙම යුක්ත කෙනෙක්. එතුමා ප්‍රඥා සම්පන්නයි, ත්‍යාග සම්පන්නයි, සීල සම්පන්නයි, සද්ධා සම්පන්නයි. එනිසා එතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්. එතුමාගේ අශෝකයේ මනලෝව දෙව්ලෝව පවා ප්‍රතිනිධිය කෙනෙක්. එතුමා නිරෝගීව දීර්ඝාසීන්ද කෙනෙක්. එතුමා ආයු කෙලවර තුසිත දිවලෝකයට නියත වූ කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ඥානය කියන ගුණාංග හතර ඇතිව ධාර්මිකව ධනවත් වූවා නම් යම් ඒ තැනැත්තාට ජයග්‍රහණ හතරක් සිදු වෙනවා. ජයග්‍රහණ හතරක් සිදු වෙනවා. පළමුව ජයග්‍රහණය තමයි තමන්ගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, දූ දරුවන්, සේවක සේවිකාවන් සමග තමන් සැප විඳිනවා. ඒ කියන්නේ සුදුසු පරිද්දෙන් ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන, මිල මුදල් දේදොර පරිහරණය කරනවා. සම ජීවිතතාවක් ඇතුව ඒ කියන්නේ හරි හම්බ කරන දේ හතරට බෙදලා හතරෙන් එකක් පරිභෝගයෙන් ප්‍රයෝජන ගන්නවා. හතරෙන් දෙකක් කර්මාංශ වල යෙදෙනවා. අනිත් හතරෙන් එක අනාගතේ බලා සම්පත් කරනවා. ඒකයි සම ජීවිතතාව. ඒ විදිහට සම්පත් ලැබීම පළවෙනි ජයග්‍රහණයයි. දෙවෙනි ජයග්‍රහණයේ සතුන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය ඥාතීන්ගෙන් යම් යම් ආපදාවක් ආවා නම්, නඳු අබ කරදර ආදියක් ආවා නම් තම ප්‍රඥාවෙන් යුක්ත දැනින් ශ්‍රද්ධාවත්, සීලයත්, ත්‍යාගයත් යුක්ති කෙනෙක් බැරි ඉක්මන්නේ කලබල නොවේ පරිගැණීම් චේතනා වලින් තොරව ඒ වගේ ධර්මයේ වැය කරමින් එනම් හිතේ ජයග්‍රහණය කරන ඒක දැනගන්න. තුන්වෙනි කාරණේ බෞද්ධයෙකු විසින් යුතුකම් පහක් සිද්ධ සිද්ධ කරන්නේ තේරෙයි තපාම කරගන්න. ඥාති බලි, අතිති බලි, සුභපේත බලි, කාජ බලි, දේවතා බලි කියලා. බලි කියන්නේ යුතුකම්. ඥාති බලි කියන්නේ සමන්ගේ මවපස, පියපස තියෙන ඥාතීන් නිසිසේ අවශ්‍ය දේ සංග්‍රහ කරනවා. යටස්ත්‍රිතේ මෛත්‍රිය වචනින් හරි සංග්‍රහ කරනවා. ඒ ඥාති බලි. අතිති බලි කියන්නේ සමන්ගේ නිවසේට ආගන්තුක එනවා නම් හිතවත් අහිතවත් දිහිතයි දිසවරු නම් හේත්තන්ට අවශ්‍ය කෑම දීම දෙහේ නිලමුදල් හැම දෙයකින්ම යුතුයකම් එක්ක සිද්ධ කරනවා. ආගන්තුක සත්‍යය බොහොම ගෞරවයෙන් සිදු කරනවා. සතුරෙක්වවත් ආගන්තුක සංග්‍රහ සිද්ධ කරනවා. ඊළඟට රූපේක බලයේ කියන්නේ මේ පරිලෝකයේ අයත සිල්පම වුණා. සාජ බලයේ කියන්නේ රජ දරුවන් වෙත පාලක පක්ෂයේ වෙත ආදායම් බදු දෙවීම හා නීති ගරුකත් හැප අනුගමනය කිරීම. ඒක රජ වරුන් කරන ගෞරවයක් යුතුයකම. රූපේක බලයේ එවාගෙම දේවතා බලයේ කියන්නේ සමන් සාරක්ෂක දෙවි දේවතාවෝ ඉන්නවා. ග්‍රාම ආරක්ෂක, නගර ආරක්ෂක, දීප ආරක්ෂක අසාදි වශයෙන් ඒ දෙවි දේවතා හොදිතා සින් පමුණුවනවා. ඒ කියන කාරණා පහ සඳහා ධනිරය කරනවා. ඒකත් ජයග්‍රහණය. හතරෙනි ජයග්‍රහණය තමයි ජීතේ සමන බ්‍රාහ්මණ කන්ති සෝදක්කේ නිමිත්තා වදක් සමාද ප්‍රතිරතා ඒකමත්තා නන්දමෙන් ඒකමත්තා නම් සමෙන් ඒකමත්තා නම් පරිනිබ්බාසෙන් සිටේ සුද්ධක් විසන් දක්ෂිනම් ප්‍රතිසිතේති කියලා සිල්වත් ගුණවත් සවිද්දෝ ඉන්නවා. ඒ සිල්වත් ගුණවත් සේජුතුමන් මන ප්‍රමාදයන් යටපත් කරගෙන ශාන්තිය මෛත්‍රියේ ගුණය දරාගෙන තම තමන්ගේ ආත්ම දමනය කරගනිමින් වැඩි වෙනවා. උන්වහන්සේලාට සීවර තින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන යම් කිසි පතේකින් පරිත්‍යාග කිරීම උද්දග්ගික දාන දක්ෂිණාව තියෙනවා. උද්දග්ග කියන්නේ තම ඉහළ බලා යන උසස් භාවයට කැමෙන දාන පරිත්‍යාගයෙන් සිද්ධ කරනවා. හරි දාන දක්ෂිණාවක් තියෙනවා. දැන් තිරසං කැදෙකට දුගී මාගේ අසරණේකට දෙන දාණයට දාණය දෙනවා. ඒකට මේ දක්ෂිණාව කියන්නේ. දක්ෂිණාව කියන්නේ සිල් උතුම් පිරිනමන පරිත්‍යාගයටයි. දාන දක්ෂිණාව. ඒක අතරෙහි ජයග්‍රහණයයි. දැන් මේ විදිහට දෙමහපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිත මිතුරන් සේනක සේවිකාවන් හා තමන් සැපවිඳීමේ සඳහා එවගේම ආපදාවන් සඳහා ධනෙ වැය කිරීම සඳහා යුතුයකම් පහ සිද්ධ කිරීම සඳහා ධනෙ වැය කිරීමත් දාන දක්ෂිණාවන් සඳහා ධනෙ වැය කිරීමත් කියන සතරාකාර ධනෙ පරිත්‍යාගය ධනෙ යෙදවීම නිෂ්ඵල ධනෙට යක් නෙවේ. එමත් නිසා ඒක නුවණින් සිද්ධ කරන්නේ දෙමෝපියන් සලකන්නේ තෘෂ්ණාවෙන් නෙමෙයි. සහෝදර සහෝදරියන් දූ දරුවන් අමු දරුවන් තේරක සේවිකයන් සලකන්නේ තෘෂ්ණාවෙන් නෙමෙයි. එහෙනම් සලකන්නේ තමන් විසිතේ මෛත්‍රී කරුණා පිහිටුවාගෙන පරිත්‍යාගශීලී ගුණය ගෙමි. දෙමෝපියෝ දෙන්නාට මේ විදිහට සැලකුවා. ඒ දෙමෝපියෝ දෙන්නාට දෙවියෝ, අපේ බ්‍රහ්මයෝ, අපේ මුල් ගුරුවරු, අපේ පින්කෙත, අපි සැලකන්නට ඕනි කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් යැත්න්නේ කෑම දීම ඇඳුම් පැළඳුම් දේහේත් නැම දේකින සංග්‍රහ කරනවා. ඒ සංග්‍රහ කරනකොට හැම වෙලාවෙම මේකේ බලපවත්වන්නේ යෝනිසෝ මනසිකාරය. අපි කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවයෙන් නුවණින් කරන මේ උපස්ථානයේ දෙමව්පියන්ගේ දූ දරුවන්ගේ සේවක සේවිකාවන්ගේ දිව්‍ය ඖෂධයක් වැනි වේවා. මෙයත් සංවිතේ කුසාසිත පහළ වේවා. පිටිකල් සීලක් එක්වා පොහොයාට සීලක් එක්වා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා. මෙලොව පරලොව ජයගෙන සතර දුකින් නිදී නිවන් දැකීත්වා. මතක් අසවල් බෝධියෙන් නිවන් පිණිස මේ උපස්ථාන පින හේතු වේවා. මේවා විහිසාගෙන දරුවන්ට ඥාතින් දෙමව්පියන් සැලකනකොට ඒක විශාල පිනක්, ඒක පුණ්‍ය නිධානයක් වෙනවා. ඔය වගේම රජ දරුවන් සාදානම් බදු දෙකින් ආදි දේවල් නඳුහාබ කරදර ආදී තැන් වල ධනෙ වැය කරනකොට හිතන්නට පුරුදු වෙන්න ඕනේ. මේ මා කරන්නේ පරිත්‍යාගයක්. මේ මගේ පරිත්‍යාගයෙන් මේ ඇත්ත සපවත් වෙත්වා. මේ ඇත්තන් දෙ කුසාසෙත් පාන වේවා. මතු මතේ සුගති පරායන වේ නිවන් දකිත්වා. මේ වාගේ යෝනිසෝ මනසිකාරයෙන් ඒ ආපදාවන් ඉදේ ධනෙ වැය කිරීම කුසලයක් බවට පමුණවා ගන්න පුළුවන්. එවගේම ඥාතීන් දෙසැලකීම, ආගන්තුකයන් දෙසැලකීම, පරලෝකීය ඥාතීන් දෙින්දීම, දෙවියන් දෙින්දීම, රජදරුවන් දෙසැලකීම ආදී දේවල දෙවිදී අර වගේම කුසලයේ කුසල්කකින් ඒවා කරන්නට පුළුවන්. කුසල්කකින් සිදු කිරීමෙන් ඒක විශාල පුණ්‍ය නිධානයක් වෙනවා. එවගේම සිල්ලුතුන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කිරීමත් විශාල කුසලයක් වෙනවා. අපි ස්වයමින් ස්වයමින් උපයාසකයා පරිත්‍යාග කරන මේ දාන වස්තු මේ සිල්ලුතුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් අමාවුසුවක් වැනි වේවා. ස්වාමින් වහන්සේලාට ආධිවර්ණ සප බල ඥාන වැඩිලා සීල සමාධි ප්‍රඥා ගුණ මෝරලා ධ්‍යාන අධිෂ්ඨා මාර්ගඵල නිවන් ලබන්න අපේ මේ උපස්ථාන උපකාර වේවා. අපටත් මේ කුසලයේ අසවල් බෝධිය නිවන් පිණිස වේවා කියන මේ මනුෂ්‍ය කාරණිය තුළ සිල්ලුතුන් සැලකීමේ මහා කුණ නිදානයක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් අනාථපිණ්ඩික සිටුවරයාට මේ කාරණා 12ක් දේශනා කළා. බෞද්ධයෙකුකින් හිතන පතන යහපත් ඇතුම් හතරයි. දහමින් ධනවත් වීම, යසෝ පීර්තිය සැපගීම, නිරෝගීව දීර්ඝාසය ගැනීම, ආයු කෙලවර සුගතියට යාම හතරයි. ඒ සඳහා හේතු වෙන සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා හතරයි අටයි. එයින් ලැබෙන ජයග්‍රහණය තමන් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් හිතවතුරන් හිත නිතුරන් සේවක සේවිකාවන් සැපරිඳීම එක ජයග්‍රහණය. ආපදාවන්ගේ කම්පා නොවේ ධනේ වැය කොට ජය ගැනීම දෙක. යුතුකම් පහ ඉෂ්ට කිරීම තුන. දාන දක්ෂිණාවන් පිළිගැනීම පහතර. දෙ මේ කාරණා 12ම ඒ අනාථ පිණ්ඩික සිටුවරයාගේ ජීවිතයට සම්බන්ධයි. එතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්, යසෝ පිරිසිය ඇති කෙනෙක්, එවාගේම දීර්ඝාසින් දෙ කෙනෙක්, සුඛිත දිව්‍ය ලෝකෙට නියත වූ කෙනෙක්. එතුමා සැබෑ සද්ධාවන්තයෙක්, හේලවන්තයෙක්, ත්‍යාගවන්තයෙක්, ඥානවන්තයෙක්. එතුමා සැබෑ ජයග්‍රහණයේ අත්කරගත් කෙනෙක්. එතුමා සමන් සැපෙන්න දෙමව්පියන් දූ දරුවන් සේවක සේවිකාවන්ට සැපයට පමුණවා ගත්තා. නිසා මේ මාර්ගඵලලාභයෙන් වාටපත් කරගත්තා. එවාගේම තමන් මේ ධන භාණ්ඩාගාරයේ හිස්සු වේලාවේදී පවා අකම්පිතරයෙන් ජයගන්න සමත් වුණා. දේවතාවෙක් පවා දමනය කළා. එවාගේම යුතුකම් රටේ අභිවෘද්ධිය සඳහා යුතුකම් ඉෂ්ට කළා. එවාගේම දාන දක්ෂිණාවන් අපමණ සිද්ධ කළා. ඒ කාලේ පරිත්‍යාගී සීලයෙන් ප්‍රධානත්වයේ දැරිය අනාථ පිණ්ඩික සිටුවර එකවර 54 කෝටියක් ධනෙ වැය කළා. තමන් විගදර නිසුපතා 200,000 සංඝ පිරිසට ආගන්තුක දාන පනවල තිබුණා. දවස දෙවාරයක් බුද්ධ වන්දනාවට ධර්ම ශ්‍රවණය තියනවා. දිනපතා දම් පින්කම් කරනවා. එවාගේම මාසෙට 8,000ක් සේව සමාදන් රකින්නවා. සේවක සේවිකාවන් දෙක ඇතුව ඔය වාගේ පුදුම පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන එතුමා ආයුෂාගේ කෙළවර තුසිත ජීවිතෝ උත්පත්ති ලැබුවා. එහි නවතින්නේ එහි ආවට ඉඳගෙන ඉහළ ඉහළට ගිහින්න බ්‍රහ්ම ලෝකත් එකින් එක තිහෙලට ගිහින්න සුබතින් එක බමතලයේදී අනාගාමී වෙලා සුද්ධාවාසයට යනවා. සුද්ධාවාස පහේම එකින් එකට සැප විඳලා ඉඳලා අසනිතාවට ගිහින්න කල්ප 30,000කින් 37,000කින් පස්සේ අරිහත්ත්වයට පත් වෙලා නිවන් අරිනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනේ පැවැත්වේ එතුමාගේ ජීවිතයේ අනිත්‍යයට කැඩපතක් වාගේ දැක ගැනීම පිණිසයි. සියයන් සලක බැලීමේදී බුදුපසේ බුදු මහ රහතුන් වහන්සේලා ඔය ලෝකෝත්තර නිවනට පත්ුනේ සසර ගමනේදී මෙන්න මේ ගුණාංග හතර දියුණු කරගෙනයි. සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා. ඉතින් මේ විදිහට අපේ ශාන්තිනායකයන් වහන්සේ 28 කල්ප ලක්ෂයක් පුරාම බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා මාර් පරාජයකට ලෝතුනා බුදු පදවියට පැමිණ 45 අවුරුද්දක් මුළුල්ලේ දසූ අමා දහම් වැස්සෙන් සූවිසි අසංකයේ 9,800,000 දෙන අමා මහ නිවන් පුර පැමිණේවා. අනාමි තේබල මානෙල් මා සුවඳ විහෙදෙන සේමක ප්‍රඥෙන් අස්සංග සමන්වාවත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් විහෙදෙන දළදා අස්සංකයෙන් යුතුව අධිෂ්ඨාන බල පිහිටුවා සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ දේශනා කළා. සමන් වහන්සේ ආයුෂයාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කලි නිනිපානක් නිරෙන්නාසේ පිරිනිවන් වැඩියා. තාතන් වහන්සේලාද පිරිනිව වුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සෝකිය කර්මාරූපෝ මේ පරලෝ ගියා. වැඩිහි සිහාරස්ථානද රාජධාන උයන් පුකුණු මාලිගාදී සියල්ලද කාලයාගයනෙන් නස්සාව සේතු වුණා. මේ වාගේ රහල සාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ඒ වගේම වාගේ දෙකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් ඉල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් ගේමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපාපදී ආත්මභාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සාස්කාර ධර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි. යමකිසේ නොකුවත් නාබැවින් අනවත්නායි. අනිත්‍ය දුක්ඛ නස්ස බැවින් හා පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ නස්ස අසුභව සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාදී සත්‍යයි. ඒ දුක ගෙනදෙන තෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු සසේ බුදු මහ රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පුරෝ පාරමී බෙලෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනම අජරාමර අමා මහ නිවන් වැඩියා. අපට අප ජීවිතේ පුරා රැස්වෙන සෑම කුසලයක්ම පාරමී බාටපත් වේවා. සෝධිපාක්ෂ ධර්ම බාටපත් වේවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාටපත් වේවා. සතෝ බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ප්‍රාර්ථනා පිහිටුවා ගනිමි.